සැනසිලිදායක සැහැල්ලු සුබ උදෑසනක් අද පුර පසළොස්වක පෝය දවසේ නිලඹ භාවනා මධ්‍යස්ථානයට පැමිණ හෝදා සදහම් වැඩසටහනත් සමග සම්බන්ධව සිටින එමෙන්ම මධ්‍යස්ථානයට එන්නට නොහැකි වුණත් දුරක හිට මේ වැඩසටහනට එකතුව සිටින ආදරණීය හිතවතුනි පෝය දවස භාවනාවට වැඩි කැපකිරීමක් වෙන්කිරීමක් ඒ කෙරෙහි වැඩි අවධානයක් අප යොමු කරනවා මනමා කළත් භාවනාව නොකළොත් එයින් අපට ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ සංසාරෙට ප්‍රයෝජනයක් ලැබෙයි නමුත් අපට නම් පළක් ප්‍රයෝජනයක් වෙන්නේ භාවනාවෙන් පමණයි ඉතින් අපයි සංසාරේ එකක් කියා හිතාගෙන හිටියොත් සසර තමයි මම මම තමයි සසර මගේ තමයි සංසාරේ කියා හිතාගෙන හිටියොත් නම් ඉතින් කරන බොහෝ දේවල් සසරටත් ප්‍රයෝජනවත් වෙයි අපටත් ප්‍රයෝජනවත් වෙයි එමෙන්ම ඒ දේවල් වල ආනිසංස බලාපොරොත්තු වෙන ආනිසංස ලබන විඳින අතරම බලාපොරොත්තු නොවන ආදීනව වලටත් මුහුණ පාන්න වෙනවා. නමුත් මේ දහම අපට අවධාරණය කරන කාරණයක් තමා මේ දෙක වෙන් කරගන්න කියන එක. මමයි සසරයි දෙකක් කියන එක. අමාරුම දේ අනිත් හැම දෙයකින්ම මේ වෙනස යම් මට්ටමකට හෝ අත්දකින්න පුළුවනි තේරුම් ගන්නත් පුළුවන් නමුත් අමාරුම දේ තමයි සංසාරේ මමයි දෙකක් කියන කාරණේ දේ ගැන අප පසුව කතා කරමු මේ භාවනා වැඩසටහනට ප්‍රේරකයක් විදිහටයි මේ කාරණය මතක් කළේ උනන්දුවක් එන්න භාවනාව විතරයි අපට ප්‍රයෝජනවත් වෙන්නේ අන් හැම දෙයක්ම සංසාරෙටයි වැඩක් වෙන්නේ පළක් වෙන්නේ ඒ නිසා කෙනෙකු තමන් ගැන හිතනවා නම් තමන්ගේ යහපත අභිවෘද්ධිය තමන්ගේ සැනසෙල්ල සහ නිදහස ගැන හිතනවා නම් කළ යුතු එකම දේ තමා භාවනා. ඒ වෙනුවෙන් තවත් දේවල් වෙනුවෙන් තව බොහෝ දේ කරනවා කරන්න පුළුවනි. පූජනීය අපේ ආමඳුරන් වහන්සේ වන්දනීය මෙහෙණින් වහන්සේ ආදරණීය හිතවතුනි භාවනාව සෑම විටම භාවනා කරන කෙනාව අලුත් කරනවා යාවත් කාලීන කරනවා එකතැන පල් කරවන්නේ නැහැ කෙනෙකුට දෙනවා නම් නැතිනම් ඇඟෙනවා නම් මෙපමණ කලක් කොපමණ කලක් හරි මෙපමණ කලක් භාවනා කළා කරන්න වෑයම් කළා නමුත් ගමනක් නැහැ පටන් ගත්ත තැනම තමා එදා හිටි කෙනාම තමා වෙනසක් නෑ කියා එතන එක්කෝ කරන භාවනාවේ අඩුවක් තිබෙනවා නැතිනම් ඒ ගැන හිතන විදිහේ වැරැද්දක් තිබෙනවා. මේ හේතු දෙක නිසාම හෝ එකක් නිසා කෙනෙකුට හිතෙන්නත් පුළුවනි, ඇඟෙන්නත් පුළුවනි එක තැන පල් වෙනවා වගේ. භාවනාව තරම් මොහොතින් මොහොත භාවනා කරන කෙනාව යාවත් කාලීන කරන තවත් යාන්ත්‍රණයක් හෝ තාක්ෂණයක් නැහැ. අද නූතන ලෝකයේ සෑම දෙයක්ම මාසයෙන් මාස දෙක තුනින් අවුරුද්දෙන් සත්‍යක තුනින් අලුත් වෙනවා. තිබෙන දේවල් පරණ වෙනවා. මෙය භෞතික උපකරණවලටත් සාධාරණයි, එමෙන්ම දැනුමටත් සාධාරණයි. තිබෙන දැනුම පරණ වෙනවා. අලුත් කරගත්තේ නැත්නම් ඒ දැනුම වැඩකුත් නැහැ. අලුත්වන ලෝකේට අලුත් දැනුමක් නැතිව එකතු වෙන්නත් බැහැ. ලෝකයක් අලුත් වෙනවා, දැනුමත් අලුත් වෙනවා. ඒ අලුත් වෙන ලෝකයේ අලුත් වෙන දැනුම ලබා නොගත්තොත් ජීවත් වීම අපහසු වෙනවා. එම නිසා තෝරා ගැනීමක් නැහැ. ලෝකයක් එක්ක ඉන්න ඕන නම්, ලෝකයක් සමග ගමනක් යන්න අවශ්‍ය නම් අලුත් වෙන්නම වෙනවා. කොපමණ කාලයකට වාරයකට වතාවක්ද අලුත් වෙන්නේ, එය වෙනස් වෙන්න පුළුවනි. ඉන් සමහර විට අපට නිදහසක් නෑ. ඒ තීරණය කරන්න ලෝකයේ තමා අප වෙනුවෙන් ඒ තීරණය ගන්නේ. අපට තිබෙන්නේ ඒ අනුව අලුත් වීම පමණයි. භාවනාව භාවනා කරන කෙනාව මොහොතින් මොහොත නැවුම් කරනවා, අලුත් කරනවා, යාවත් කාලීන කරනවා. එම නිසා භාවනා යෝගියා හැම විටම ජීවත් වෙන්නේ නව ලෝක. පැරණි කියා කිසිවක් නැහැ. භාවනාවේදී පැරණි කියන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. සෑම දෙයක්ම අලුත්. එබඳු යාවත් කාලීන වන ගමනක යෙදී ඉන්න පිරිසක් ලෙස කණ්ඩායමක් විදිහට අප මේ උදෑසන පැයකට අඩු වැඩි කාලයක් සාමූහිකව උත්සාහ කළා හිතගෙන භාවනා කරන්න. සමහර භාවනා ක්‍රමවලදී හිත අමතක කර වෙනත් භාවනා කමටහන් ගැනයි අවධානය යොමු වෙන්නේ. හිතේ උදව් ඇතිව නමුත් ඍජුවම කෙලින්ම හිත ගැනම භාවනා කළ හැකි කළ යුතුයි. එක් අතකින් එය උදව් වෙනවා හිත තැන්පත් කරගන්න. හිත කලබලයි, චංචලයි, දුවනවා. එබඳු හිතක් මේචල් කර ගැනීම, පාලනය කර ගැනීම, අසුරවා ගැනීම ලෙහෙසි නෑ. ඒ සඳහා විවිධ මෙවලම් භාවිතා කරන්න වෙනවා. ඊළෑ කරගන්න. ඊළෑ කර ගැනීම සඳහා නානා ප්‍රකාර උපාංග මෙවලම් තිබෙනවා, දහමෙත් තිබෙනවා, එදිනෙදා භාවිතයේ තිබෙනවා. ඒ අතර ඒ සියලුම උපාංගවලට වඩා මෙවලම් වලටත් වඩා අති ප්‍රායෝගික, අති විශිෂ්ට, වඩාත් ඵලදායි මෙවලමක් තමා කෙලින්ම හිත දිහා බැලීම. කලබලය, චංචලය, කම්පනය දෙස බැලීම. වෙනත් යමක් දෙස බලා වපරහින් හිත දිහා බැලීම එක ක්‍රමයක්. පොරහින් මේ ක්‍රමය ඒට වෙනස්, කෙලින්ම හිත දිහා බලන. එතනදී සාමාන්‍යයෙන් හිතේ කලබල අඩු වෙනවා. තමන් දිහා බලනවා කියා කෙනෙකු දැනගත්තාම අසල්වාසීන් වටපිටාවේ ඉන්න අය, පාරේ යන්නේ නැත්තන්, වාහනේ ඉන්න බස්රියේ දුම්රියේ සෙසු මගීන් තමන් දෙස විපරමින් ඉන්නවා, තමන් දිහාම බලාගෙන ඉන්නවා කියා කෙනෙකුට ඇඟුණොත්, දැනුණොත්, හිතුණොත් සාමාන්‍යයෙන් ඒ තැනැත්තා පාලනයකට යටත් වෙනවා. ස්වයං පාලනයකට. හිතෙන හිතෙන දේ කරන්න යන්නේ. කවුරුවත් නැහැ. කවුරුවත් බලන්නෙත් නැහැ. බලන්න කෙනෙකුත් නැහැ. එබඳු අවස්ථාවල කරන විකාර අර වගේ සුපරීක්ෂාකාරීත්වයකට අසු වෙලා කියා හිතන විට වෙනස් වෙනවා, අඩු වෙනවා. සාමාන්‍ය බොහොම කලාතුරකින් කෙනෙකු ඉන්න පුළුවන් එබඳු අන් අයගේ අවධානය තමන්ට ලැබෙන විට දරාගන්න බැරිකම නිසා ආතතියට පත් වෙලා, බියට පත් වෙලා, චකිතයට පත් වෙලා තිගැස්සී කලබල වෙන දේය අසාමාන්‍යයි කියා කියනවා. ඉතින් අසාමාන්‍ය නෑ කිසිවක්, නමුත් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නෑ. මේ මූල ධර්මය හිතටත් පොදුවි, හිත ගැන නොසොයන තාක් හිත රිසිසේ හිතුවක්කාර ලෙස හිතෙන හිතෙන දේ කියනවා කරනවා. කිසියම් මොහොතක හිතට දැනුනොත් තමන් ගැන විපරමින් ඉන්නේ, අවධානයෙන් ඉන්නේ කියා එතනදී කිසියම් දුරකට සංවර වෙනවා, සංයමයකටපත් වෙනවා. ඒ අත්දැකීම හැම දෙනාටම ලැබෙන්න ඇති. ඒ තමා සිත ගැන භාවනා කරන්න කෙනෙකු පටන් ගත්තොත් හිත දිහා ඍජුවම එකෙල්ලේම බලන පටන් ගත්තොත් ලැබෙන පළවෙනි ලාභය වාසිය, ඵලය ප්‍රතිඵලය ආනිසංසය. කිව්වට අහන්නේ නැති, එපා කියන දේම කරන හිත බොහෝම ඉක්මනට එක්තැන් වෙනවා. එතනින් කෙනෙකුට නවතින්නත් පුළුවනි. හිත දැන් එකඟ වුණා, තැන්පත් වුණා, හරි සැහැල්ලුයි, හරි සතුටුයි, භාවනාව සාර්ථකයි, සම්පූර්ණයි කියා එතනින්ම නවතින්නත් පුළුවනි. හිත දිහා බැලීම අත්හැරියහම නැවත කලබලේ පටන් ගන්න. මේ කෙනෙකුට බෑ හැම විටම හිත දිහාම බලාගෙන ඉන්න. එහෙම කියන්න පුළුවන් හැම මොහොතකම හිත දිහාම බලාගෙන ඉන්න කියා. නමුත් ඒ වෙන්නේ නැහැ. ඒ කරන්නත් බෑ. එතනදී නැවත තිබුණු කලබල අලුතින් ඇති වෙනවා. එනිසා ඒ ප්‍රතිඵල තාවකාලිකයි. දිගටම තියාගන්න බෑ. ස්ථිර වෙනසක් නම් හොයන්නේ ආපහු නොපෙරලෙන පරිවර්තනයක් නම් අපේක්ෂා කරන්නේ. එහෙමනම් එතනින් එහාට ගිය භවනාවක් හොයාගන්න වෙනවා, දැනගන්න වෙනවා, පුහුණු කරන්න වෙනවා. ඒ කාරණය හිතේ පැත්තක තියාගෙන පොදු හිත ගැන, සාමාන්‍ය මනස ගැන අවධානය යොමුකොට සොයා බැලීමක් කළොත් වැටහෙන පළවෙනි කරුණ තමා හිත අධික්‍රියාකාරී යමක් නැතිනම් හිත කියන්නේ අධික්‍රියාකාරීත්වයක්. වේගයෙන් ක්‍රියා කරන දෙයක්. සහ ක්‍රියා එකිනෙකට වෙනස්. එකම ක්‍රියාව වේගයෙන් කරන්නේ. වේගයෙන් තමයි හිත ක්‍රියා කරන්නේ. නමුත් එකිනෙකට වෙනස් ක්‍රියා. එක විනාඩි 5ක් ඇතුළත හිත මොනතරම් එකිනෙකට වෙනස් කාර්යයන් කර්තව්‍යයන් කරනවාද කියා නම් කරගෙන ගියොත්, හිත කරන දේ නම් කරගෙන ගියොත් විස්මයට පත් වෙයි. හිතට මෙපමණ කෙටි කාලයක් තුල මේ පමණට එකිනෙකට වෙනස් හා එකිනෙකට පටහැනි දේවල් කරන්න පුළුවන්. ඒ මොනවද? ඒවා සොයා ගැනීම පෞද්ගලික වගකීමක්, කාර්යයක්, ලේඛනයක් හදලා ලැයිස්තුවක් හදලා දුන්නට වැඩක් නැහැ. දැන් ඒ කාරණයට වඩා වැදගත් කාරණයක් තමා එසේ වෙනස් දේවල් ගැන හරිම ඉක්මනට හිතනවා මාතෘකා වෙනස් කරන්නේ හරි ඉක්මනට. ඒ ඉක්මනට වෙනස් කරන මාතෘකා ගැන හරිම ඉක්මනට වේගයෙන් දෙනවා. එහෙම වුණත් නැවත නැවත හිත ගන්න මාතෘකා කීපයක් තිබෙනවා. මොනවා ගැන හිත හිටියා, මොනමොන අලුත් මාතෘකා හිත හොයාගෙන ඒවා ගැන හිතන්න එළඹුණා. ඒ අතර විටින් විට නැවත නැවත අහුලගන්න එන තැනක් තිබෙනවා, දෙයක් තිබෙනවා. එකක්ම නොවෙයි. දර මෙන්න මේ ගැන අපි දැනුවත් වෙන්න ඕනේ, මේ හොයාගන්න ඕනේ. අර හිත දිහා බලාගෙන සිටීමෙන් හිත තැන්පත් වෙනවා. එය වෙනම කාරණයක්. තාවකාලික වශයෙන් සැහැල්ලුවක් ලබනවා. නමුත් ඉන් එහාට හිතේ ආපහු නොහැරෙන, නැවත නොපෙරලෙන පරිවර්තනයක් කරගන්නට අවශ්‍ය නම් හිතවතුනි, මේ හිත ගැන අප මේට වඩා දැනුම් තේරුම් ඇති කරගන්න ඕනි. ඒ සඳහා විවිධ මානයන් තිබෙනවා. හිත ගැන තේරුම් ගන්න විවිධ මම්පෙත් තිබෙනවා. ඉතින් එකක් ගැනයි මේ අවධානය යොමු කරන්නේ. හිත නැවත නැවත පැමිණෙන මාතෘකා කීපයක් තිබෙනවා. 100ක් 200ක් නෑ. ඒ හිතන මාතෘකා 1000ක් 2000ක් තියෙන්න පුළුවනි. ලක්ෂයක් දෙකක් තියෙන්නත් පුළුවනි. නමුත් ඒ අතර හිත නිතර නිතර එන මාතෘකා කීපයක් තිබෙනවා. ඒවා අහක් අයකුත් නැහැ. මේ කාතක ඇඟිලි ගාන්ටත් වඩා අඩුයි. ඉතින් ඒ තමා හිතේ හිතට වටිනාම දේවල්. ඒ හිතට තිබෙන වටිනාම සම්පත් ටික ගැන තමා හිත නැවත නැවත බලන්නේ. කෙනෙකු වටිනා මාලයක් පළඳගෙන ඉන්නවා නම්, නැත්නම් ලොකු මුදලක් සාක්කුවේ දාගෙන ඉන්නවා නම්, එතකොට ඉතින් වරින් වර ඒ තියෙනවද කියලා බලනවා. හැම දෙයක්ම වරින් වර බලන්නේ නැහැ, නැවත නැවත බලන්නේ නැහැ. අර තමන්ට වටිනා දේවල් එක්ක තමන් එක්ක දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා ඉන්නවද ළඟ ඉන්නවද කොහොමද කියා නිතර නිතර බලනවා. ඒත් ඒ වගේ මේ හිතට වටිනා තමන්ට වටිනවා කියලා හිත තීරණය කරගත්ත දේවල් කීපයක් තිබෙන. නැතුවම බෑ කියලා හිතන. ඒ මාතෘකාවලට හිත යලි යලි නිරායාසයෙන්ම එනවා. අරගෙන ඉන්නට අවශ්‍ය නෑ. ඉතින් එකක් දෙකක් ගැන අපිට හොයා ගන්න පුළුවනි, කතා කරන්නත් පුළුවනි සියල්ල ගැනම. නැති වුණත් සියල්ල කිව්වහම නැවතත් අවධාරණය කරන්නේ එම 10ක් 15ක් නෑ, සාමාන්‍ය හිතකට වැඩිමනොත් හතරක් වගේ තියෙයි. ඉතින් එකක් තමා හිත මූලිකම ප්‍රාථමිකම වටිනාම දේ තමා හිතට ජීවිතය, තමන්ගේ ජීවිතය. හිතට ඒ මාතෘකාවට හිත නැවත නැවත එනවා. සාමාන්‍ය හිතකට වටිනාම දේ තමා ජීවිතය. ඊට වඩා වටින දෙයක් නැහැ. සෑම හිතකටම නොවේ, සාමාන්‍ය පොදු හිතට. ඉහළම මිලක් නියම වෙන්නේ, ඉහළම ලංසුව තියන්නේ තමන්ගේ ජීවිතේට. ඒ නිසා එතැනට ඒ මාතෘකාවට හිත නැවත නැවත එනවා. ඇවිත් බලනවා. හරියට අර තමන්ගේ දරුවා ළඟ ඉන්නවද, සාක්කුවේ ඒ මුදල තියෙනවද, කරේ මාලි තියෙනවද කියා වරින් වර බලනවා වගේ හිත විටින් විට නැවත නැවත ජීවිතයේ කියන මාතෘකාවට ඇවිත් බලනවා සහ ඒ ගැන හිතනවා. එම් බලන්න ඔය හිතන දේවල් දැන් කෙලින්ම මේ ජීවිතය ගැන හිතන්න ඕනේ, ජීවත් වීම ගැන හිතන්න ඕනේ කියා එහෙම නම් කරලා නෙමෙයි. නමුත් ඔය හිතන දේවල් අරගෙන බලන්න, එයින් වැඩි හරියක්ම තමන්ගේ ජීවිතයට අදාළ කාරණ. ජීවත් වීමට ඕනේ කියා හිත තීරණය කළ දේවල්. ඕන් නැති වෙන්න පුළුවන්. නමුත් හිත තීරණයකට ඇවිත් තිබෙනවා මේවා මගේ ජීවිතේට අවශ්‍යයි කියලා. ඉතින් එයින් එකක් තමයි ආහාර. ආහාර ගැන හිත හිතනවා. කෑම ගැන මොනතරම් සිතිවිලි ආහාර ගැන එනවද? කෑම බීම ගැන මොනතරම් හිතනවද? මොනතරම් වෙලාවක් ඒ ගැන හිතනවද? මොනතරම් විවිධ අංශවලින් ඒ මාතෘකාවට එනවද? දවසකට ආහාර ගන්න සමහර විට දෙවේලක් තුන්වේලක් තේ දෙක තුනක් වෙන්න පුළුවනි. එතකොට ඒත් අත් දෙකේම ඇඟිලි ගානට වාර ගානක් ආහාර ගන්නෙ නැහැනේ. නමුත් මේ අතේ ඇඟිලි ගානට දිනකට ගන්න ආහාර වේල් ගැන ආහාර ගැන හිත කීවතාවක් හිතනවද එක දවසක් ඇතුළේ? ඒ ඇයි? මේ ආහාරයි ජීවිතයයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් හිත හදාගෙන තියෙන. ඒතර හිතට වටිනම දේ ජීවිතේ. ඊට වැඩිය සාමාන්‍ය හිතකට මොනම දෙයක්වත් වටින්නේ නැහැ. ඒ නිසා තමයි ඒන් බාහිර දෙයක්කට අගයක් දෙන්න වටිනවා කියලා කියන්න ඕනනම් මගේ පණ වගේ කියලා කියන්න. වෙන ඊට එහා කියන්නේ ඊට වැඩිය කියන්න දෙයක්වත් නැහැ. උපරීම වටිනාකමක් තව දෙයකට දෙන්න අවශ්‍ය නම් කියන්නේ පණ වගේ. ප්‍රාණප්‍රිය යම්තා තමන්ගේ පණට ආදරෙයිද ඒ වගේ ප්‍රියයි කියන්නේ. ජීවිතේට නැතුවම බැරි දේවල් බොහොමයක් තිබෙනවා. අප දන්නා හුස්ම තමයි නැතුවම බැරි. හැබැයි හිත කවදාවත් ඒ ගැන හිතන්නේ නැහැ. හිතන්නෙම නැහැ. තවත් දේවල් තියෙනවා ජීවිතේට අත්‍යවශ්‍ය. නමුත් ඒ සියල්ල අතර ආහාරයට තමයි ලොකු තැනක් දීලා තියෙන්නේ. මේ ගැන හිතනවා. ආහාර කියන මාතෘකාව අනුමාතෘකා බොහෝමයකට වෙන් කරලා හිත හිතනවා. ගුණ පැත්තෙන් හිතන්න පුළුවන්, රස පැත්තෙන් හිතන්න පුළුවන්, අතීතයෙන් අනාගතයෙන් මිලෙන් ආර්ථිකයෙන් නානා ප්‍රකාර විදියට හිතනවා. මේ තමා හිත මනස කියන දෙෙහි ප්‍රාථමිකම ස්වරූපය. හිත මනසක් ගත්තහම එහි ප්‍රාථමිකම ස්වරූපය පහළම මට්ටම තමා ආහාර පිළිබඳ වැඩි වැඩියෙන් සිටී. වැඩියෙන්ම හිතන්නේ ආහාර ගැන නම් හිතෙන්නේ ඒ මනස තමා ප්‍රාථමිකම මනස. සත්ව ලෝකේ සත්ව සිත් ගත්තහම සිත් ගත්තහම කියන්නේ මේ සතුන්ගේ සිත ගැන අවධානය යොමු කළහම ඒ සතුන් තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැනයි ආහාර ගැනයි තමා හිතන්නේ. ඉන් එහා බරපතල සිතිවිලි සත්ව ලෝකයේ නැහැ. ජීවිතේ බේරා ගැනීම ගැනයි, නොමැරී සිටීම ගැනයි, ඊළඟට ආහාර ගැනයි. එතකොට මේ මනස කියන, සිත කියන, විඥානය කියන මොන නමින් හැඳින්නුවත් ඒ ක්‍රියාකාරීත්වයේ පහළම මට්ටම තමයි මේ අපට පේන ලෝකේ පහළම මට්ටම. සියලුම සතුන් ඉන්නේ මේ මට්ටමේ. දෙයින් කියවෙන්නේ සතුන්ට වෙනත් සිතිවිලි එනවා කියලා. නමුත් මොන සිතිවිලි ආවත් බහුතරයක් සිතිවිලි එන්නේ ජීවිත ආරක්ෂාව ගැනයි ආහාර ගැන. මේ සත්ව සිත කියලා කියන්නේ කායික දෙයකට නොවේ. මේ කායික හැඩයක් දෙන්න බෑ මේ චින්තනයට. ඕනෑම කායික හැඩයක් ඇතුළේ මේ චින්තනය තියෙන්න පුළුවනි. හැඩයක් නැතුවත් තියෙන්න පුළුවනි. සතෙකුට, මොනම සතෙකුට හරි ඊට වැඩිය දෙයක් කියලා දෙන්න අමාරුයි. කාට හරි අවශ්‍ය නම් සතෙක්ව අරගෙන ඊට වැඩිය වටිනා දේවල් තියෙනවා. ඔය හැම වෙලෙම පණ බයේ ඒ ගැන හිත හිත ඉන්නවට වැඩිය, හැම වෙලෙම මේ ආහාර ගැන හිත හිත ඉන්නවට වැඩිය වටිනා දේවල් තිබෙනවා, ඊට වැඩිය උතුම් දේවල් තිබෙනවා කියා සතෙකුට මොන භාෂාවෙන් හරි කියලා දෙන්න හැදුවට එය සතෙකුට තේරෙයිද? සතාය තේරුම් ගනීද? තේරුම් අරගෙන තමන්ගේ සිතිවිලි වෙනස් කරගනීද කියන්න බෑ. ඒ ගැන නම් ලොකු සැකයක් තියෙන්නේ. හැබැයි වෙන්න ඉඩකුත් ඇති. මේ විශ්වයේ ඕනෑම දෙයක් වෙන්න ඉඩක් තිබෙනවා. ඒ විශ්ව නීතිය. විශ්ව නීතියේ කොතනකවත් නැහැ මේ දේ නම් වෙන්න බෑ කියලා. තමයි මෙතන වෙන්න බැරි දෙයක් තවත් තැනක වෙන්න පුළුවන්. අද වෙන්න බැරි දෙයක්ට වෙන්න පුළුවන්. මේ කාලේ නොවෙන දෙයක් අතීතේ වුණා වෙන්න පුළුවනි. ඉතින් එම නිසා 100.0001 හෝ ඉඩක් තිබෙන්න පුළුවන් සතෙකු තමන්ගේ සිතිවිලි වෙනස් කරගන්න. නමුත් එහෙම සම්භාවිතාවයක් තිබුණා කියා පොදුවේ කියන්න බෑ. මේ හැම සතෙකුටම එහෙම පුළුවනි. ඒ නිසා සත්තුන්ට උගන්වන්න ඕනි කියලා. එය නිරපරාධ කාලයේ කාදමීම. එයින් ඒ සතාටත් හානියක් හිංසාවක් කරන්නේ. එතන මේ තමා අපට පේන විඥානයේ පහළම මට්ටම. ඊට වැඩිය පහළ මට්ටමක් තියෙන්න බෑ. ආහාර ගැන හිතන්නෙත් නැති, ජීවිතේ ගැන හිතන්නෙත් නැති මට්ටමක තියෙන්න බෑ. ඉතින් එතනින් පටන් ගත්තාම දැන් ඒ සත්ත්ව චින්තනයේ ස්වභාවය තමයි තමන්ගේ ආහාරය වෙනුවෙන් ඕනෑම දෙයක් ඒ සතා කරන්න. සතෙකුට කරන්න පුළුවන්. තමන්ගේ ආහාරය වෙනුවෙන් ඒ සතාට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. එතන නීති නෑ, රීති නෑ, සංස්කෘතියක් නෑ, ආගමක් නෑ, සම්ප්‍රදායක් නෑ. ඒ වගේම තමන්ගේ ජීවිතය වෙනුවෙන් පණ බයක් ආවහම ඒ සතා ඕනෑම දෙයක් කරන්නත් පුළුවනි. එතනදිත් නීතියක් නැහැ, රීතියක් නැහැ, සංස්කෘතියක් නැහැ, ආගමක් නැහැ, සම්ප්‍රදායක් නැහැ. මේ එකක්වත් සත්ත්ව ලෝකේ නැහැ. ඒ සතුන් අතර සම්ප්‍රදායන් තියෙන්න පුළුවනි. නමුත් පොදු සම්ප්‍රදායක් නැහැ. තමන්ට බඩගින්නක්, කුෂ්ඨගින්නක් තිබහක් ආවහම හා ප්‍රාණ බියක් ආවහම මේ සියල්ල තියෙන්නේ මිනිස් ලෝකේ. මනුෂ්‍ය ලෝකේ තමා සංස්කෘතිය, සදාචාරය, සભ્યත්වය, සම්ප්‍රදාය ආගම තියෙන්නේ. ඒ ඔක්කොටම කලින් නීති හා රීති තියෙන්නේ. නීති රීති තියෙන්නේ ඒ සියල්ලටම කලින්. මනුෂ්‍යයාටත් බඩගින්න එනවා, තිබහ එනවා. සහ ජීවිතයේ පිළිබඳ සිටිවිලි එනවනේ. ජීවිතයේ පැවැත්ම පිළිබඳ ආරක්ෂාව පිළිබඳ තර්ජනත් එන්න පුළුවන්. කොහොම හරි දැන් මිනිස්සෙකු කටයුතු කරන විට පළවෙනිම කාරණය තමයි ඒ මොන අවශ්‍යතාවත් දඬුවමට බයයි. සාමාන්‍යයෙන් දඬුවමකට බියයි. ඒ නිසා මේ දඬුවමක් විඳින්න නොවන ආකාරයට තමා මිනිස්සෙකු බලන්නේ තමන්ගේ කටයුතු කරගන්න. නීති නොකඩා නීතියක් ඇඩුවොත්නේ දඬුවමක් විඳින්න වෙන්නේ. එතන ඔන්න නීති පිළිබඳ හිතන්න මිනිස්සයාට සිදු වෙනවා. සතෙකුට සමහර විට එහෙම හිතෙන්නේ නැහැ. නමුත් මිනිස්සයාට මොන හේතුව නිසා හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නීතියක් නොකඩා කටයුතු කරන්න හිතෙනවා, පෙළඹෙනවා. හේතුව කුමක්ද? පළවෙනිම හේතුව තමා දඬුවමට තියෙන අකමැත්ත සහ බිය. දඬුවම් විඳින්න බයයි, අකමැති. ඒ නිසා ඒ පාලනයකට යටත් වෙනවා. හැබැයි නීතියට නෙමෙයි යටත් වෙන්නේ, දඬුවමට තමයි යටත් වෙන්නේ. දඬුවමට බයයි, දඬුවමට කැමතිනේ. එහෙනම් දඬුවමක් විඳින්න වෙන්නේ නැති නෑයි කියලා විශ්වාසයක් තියෙන තැනක නීති කඩනවා. ඒතර මේ තමයි දෙවෙනි මානසික මට්ටම. අර ප්‍රාථමික මට්ටම නෙමෙයි, දැන් ඊට වැඩිය ටිකක් උඩින් තියෙන මට්ටම. නීතිය රකින්නවා, දඬුවම් විඳින්න වෙනවනම්. ඒ දඬුවම් විඳින්න වෙන්නේ නැයි කියලා විශ්වාසයක් තියෙනවනම් ඒත් නීතිය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒතර ඊට උඩින් මට්ටමක් කියනවා, දඬුවමක් විඳින්න වුණත් නැතත් අහු වුණත් නැතත් නීතියක් නම් එය කඩන්නේ නැහැ කියන මානසික මට්ටම් තියෙන්න පුළුවන්. කිසියම් නීතියක් තිබෙනවා නම් ඒ නීතියට හිස නමනවා, ගරු කරනවා, යටත් වෙනවා, නීතිය රකින්නවා. එතන අහු වෙයිද නැද්ද? අහු වුණොත් දඬුවම් විඳින්න වෙයි, අහු නොවුනොත් නම් බේරෙන්න පුළුවන්. ඒ පැත්තට නෙමෙයි යන්නේ. නීතියක් තියෙනවා නම් ගරු කරනවා. ඉතින් මේ තමයි දැන් තුන්වෙනි විඥාන මට්ටම. ඉතින් මේ මට්ටම සත්ත්ව ලෝකේ නම් සාමාන්‍ය නැහැ. ඉතින් මේ මට්ටම දකින්න තියෙන්නේ මනුෂ්‍ය ලෝකේ පමණයි. අපිට පේන ලෝකවල. මේ හැම දෙයකම නීති නැහැනේ. නීති ටිකයි තියෙන්නේ. කීයක් හරි ලක්කම් වලින් ගණන් කරන්න පුළුවන් නීති සබ ටිකක් තියෙනවා. ඉතින් නීති වලට වැඩිය රීති තියෙනවා, රීති වලට වැඩිය සම්ප්‍රදායන් තිබෙනවා, සම්ප්‍රදායන් වලටත් වැඩිය සංස්කෘතියක් තියෙනවා, සංස්කෘතියටත් වඩා ආගම් තියෙනවා. ආගම තමයි උඩින්ම තියෙන්නේ. ආගමට යටින් සංස්කෘතිය, සංස්කෘතියට යටින් සම්ප්‍රදාය, සම්ප්‍රදායටත් පහළින් රීති තියෙනවා. ඒ රීති වලටත් යටින් තමයි නීති තියෙන්නේ. යටින් කියන්නේ මේ උසස් පහක් බවක් නෙමෙයි, තියෙන ස්වභාවය. එතන මේවා තියෙන්නේ මනුෂ්‍ය ලෝකේ පමණයි. ඔය ආගම කොහොමත් තියෙන්නේ මිනිස් ලෝකේ පමණයි. ආගම් තියෙන. පන්සල්, පල්ලි, කෝවිල් මේවා තියෙන්නේ මනුෂ්‍ය ලෝකේ විතරයි. මේවා දාගම කියන්නේ කියලා අහන්න එපා. පන්සල දාගම කියන්නේ, පල්ලිය දාගම කියන්නේ, ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මේ ආගමික සිද්ධාස්ථාන තියෙන්නේ මිනිස් ලෝකේ පමණයි. වෙන කිසිම ලෝකයක පන්සලක්, පල්ලියක්, කෝවිලක් තියෙනවා කියලා අහන්න ලැබිලා නැහැ. බෞද්ධ දිව්‍ය ලෝකවලවත් මේවා නැහැ. අපි අහලා තියෙන විදිහට නැහැ. ඉතින් විශ්වාස කරනවා සමහර විට ඔය සමහර සිද්ධාස්ථාන තියෙනවා කියලා. ඉතින් හැම ආගමින්මත් කියනවා එහෙම තියෙනවා කියලා තම තමන්ගේ සිද්ධාස්ථාන වෙනත් ලෝකවල. නමුත් සාමාන්‍යයෙන් මේවා තියෙන්නේ මේ මහ පොළොවේ පමණයි. ඉතින් මේ සිද්ධාස්ථාන තිබුණත් නැතත් හිතවතුනි ඇදහීම තියෙන්නේ මේ ලෝකෙ තමයි අදහන. ඒ ඇදහීමකට අප හැම දෙනාම යටත් වෙලා ඉන්න. අප සංස්කෘතිය අදහනවා, සම්ප්‍රදාය අදහනවා, පෙරසිරිත් අදහනවා, ආගම අදහන. මේ කිසිම ඇදහීමක් නැති කෙනෙකු හොයාගන්න නෑ. ආගමක් අදහන් නැති කෙනෙකු ඉන්න පුළුවනි. හැබැයි මොනම ආකාරයේවත් ඇදහීමක් නැති කෙනෙකු හොයාගන්න අමාරුයි. නීති නිසාත් නොවෙයි, දඬුවන් නිසාත් නොවෙයි, මේ සංස්කෘතියට ගරු කිරීමක්, ආගමට ගරු කිරීමක් විදිහට මනුෂ්‍යයා තමන්ගේ ක්‍රියාකාරකම් පාලනය කරගන්න. එතකොට ඒ මට්ටම ඔන්න හතරවෙනි විඥාන මට්ටම. ඒතර මට්ටම් හතරක් ගැන අප කතා කළා. ඒතර මෙච්චරයි තියෙන්නේ. සාමාන්‍ය හිතේ ඔය මට්ටම් හතර විතරයි තියෙන්නේ. ඒ නිසයි කිව්වේ මේක එක අත්තක ඇඟිලි ගාන්ටත් තිය අඩුයි කියලා. මේ මට්ටම් හතර මතක ඇති ආයි කියන්න අවශ්‍ය නැහැ. මේ තමයි හතරවෙනි මට්ටම. ඒ හතරවෙනි මට්ටමේ ඉන්න කෙනා සංස්කෘතිය, සදාචාරය, සමාජ සම්මුති මේවට ගරු කරනවා, නීතිවලටත් ගරු කරනවා, දඬුවමටත් යටත් වෙනවා. යටත් වෙනවා කියන්නේ දඬුවම ගැන සැලකිලිමත් වෙනවා. ඒ සියල්ලටම යටත්ව තමයි තමන්ගේ සිතුම් පැතුම් ක්‍රියාකාරකම් කරගන්නේ. දැන් ඔය විදිහට ඉන්න කෙනෙකු ගැන හිතන්න, දැන් පළවෙනිම කෙනා ගැනත් හිතන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකෙ හැම කෙනෙක් ඉන්නවා කියන්නේ එයා හිතන්නේ කෑමයි ජීවිතය ගැන විතරයි. තමන්ගේ පණ බේරා ගැනීමයි, කුස පුරවා ගැනීම ගැන විතරයි ඒ තැනැත්තා හිතන්නේ. එහෙම කෙනෙකුත් ඉන්නේ. දෙවෙනි කෙනා කවුද? මේ දඬුවමට බය නිසා අහුවෙයි කියලා වැරදි නොකරන කෙනෙකුත් ඉන්නවා. තුන්වෙනි කෙනා තමයි යමක් වැරදි කියලා නීතියක් තියෙනවද ඒක කරන්නේ නැහැ. අහුවෙන නොහෙන කතාව දෙවෙනි එක. ඒතරේ තුන්වෙනි එක. හැබැයි නීති තියෙන්නේ ටිකයි. හැම දෙයකටම නීති දාන්න බෑනේ. එතකොට දවුරුදු සිරිත් වලට නීති දාන්න බෑ. මේ නැකතට අනිවාර්යයෙන්ම කන්න ඕනේ, කෑවේ නැත්තම් මෙහෙම මාස තුනක් කිරේ කියලා එහෙම නීති දාන්න බෑ. ඒතර ඒවා රීති සංස්කෘතියක් සම්ප්‍රදායක්. ඒතර මේවටත් එයා ඔළුව නමාගෙන ජීවත් වෙනවා. ඒතරේ හතරවෙනි කෙනා අවුරුදු නැකත කොහොම වුණත් සාමාන්‍ය සමාජයේ සංස්කෘතියට අනුව ජීවත් වෙන, ඒ ඇදහීම් වලට අනුව ඒ පළාතේ තියෙන. ඔයින් පිට සාමාන්‍ය විඥාන මට්ටම් නැහැ. ඔතනින් ඉවරයි සාමාන්‍ය. ඉතර හතර දෙනෙක් ගැන අපි කතා කරමු. ඉතර මේ සමාජයේ අගය කරන්නේ, ගරු කරන්නේ අර හතරවෙනි කෙනාට තමයි. එහෙම කෙනෙක් ඉන්නවා නම් එයා නීතියටත් ගරු කරනවා, සංස්කෘතියටත් ගරු කරනවා, ආගමටත් ගරු කරනවා. ඒ සියල්ලේම සීමා වැටවල් ඇතුළේ ඉඳගෙන තමන්ගේ අවශ්‍යතා ඉටු කරගෙන කාලබීලා ජීවත් වෙනවා. ඉතින් ඒ තමයි සමාජයේ මිනිස්සුකගෙන් බලාපොරොත්තු වෙන උපරිම දේ. නීතිය මිනිස්සුකගෙන් බලාපොරොත්තු වෙන උපරිම දේ. සංස්කෘතිය මිනිසාගෙන් බලාපොරොත්තු වෙන ඉහළම දේ තමයි. ඊට වැඩිය දෙයක් නැහැ. නමුත් මෙතන ගැටලුවක් තිබෙනවා. හැමෝම ඒක අගය කළත්, සමස්ත සමාජයම අගය කළත්, නීති අගය කළත්, සංස්කෘතිය අගය කළත්, හොඳ කෙනෙක් කියා කීවත්, නීතිගරුක කෙනෙක් කියා කීවත්, එතන ගැටලු තියෙනවා. සමහර විට ඒ ඔක්කොටම එකඟයි. නීතියටත් එකඟයි, සංස්කෘතියටත් එකඟයි, සම්ප්‍රදායටත් එකඟයි. ඒ වුණාට මේ හැමදේටම එකඟව ඒ තැනැත්තා තමන්ගේ ජීවිතේ ගෙන ගියත් සමහර විට හිතක් පපුවක් නැති කෙනෙකු වෙන්න පුළුවන්. හිතක් පපුවක් නැති වෙන්නේ එහෙම කියනවනේ, හිතක් පපුවක් නැහැ. හැබැයි නීති හරිම නීතිගරුකයි. නීතියට පිටින් කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ ඉන්න ජීවත් වෙන සමාජයේ තියෙන යම් යම් සීමා තියෙනවා නම් සංස්කෘතිය විසින් පැනවූ ඒ වයික්මවා යන්නේ නැහැ. ඒ වුණත් හිතක් පපුවක් නැති කෙනෙකු විදියට ඉන්න පුළුවන්. දැන් මේවා රකින්න හිතක් පපු ඕනේ නැහැ. ඔය කියපු කාරණා තුන හතරට අනුව ජීවත් වෙන්න හිතක් පපුවක් අවශ්‍ය නැහැ. මේ යන්ත්‍රයකටත් පුළුවනි. යන්ත්‍රයකට ඔය අන හතර දුන්නොත් ඒ විදියට ඉඳී. තමන් බේරෙන්න ඕනේ. ඊළඟට දඬුවම් විඳින්න බෑ. අහුවෙන්න වැරදි කරන්නත් බෑ. අහු නොවෙන්න වැරදි කරන්නත් එපා. ඒ පළාතේ පිළිගත්ත සම්ප්‍රදායන් තියෙනවනම් ඒවටත් යටත්ව ඉන්න කියා කිසියම් යන්ත්‍රයකට යන්ත්‍රයක් සැලසුම් කරොත්, ප්‍රෝග්‍රෑම් කළොත් ඒ විදිහට යන්ත්‍රය ඉදී. හිතක් පපුවක් අවශ්‍ය නැහැ. ඉතින් මේ හිතක් පපුවක් නැති, හිතක් පපුවක් තියෙනවද කියා ඇසුරු කරන ළඟින් සමීපව ඇසුරු කරන අයට නොදැනෙන නමුත් සංස්කෘතියට එකඟව, නීතියට එකඟව, දඬුවමට යටත්ව ජීවත් වෙන අය ඉන්නවා. එහෙමයි ඉන්නවා. හිටියාට අර ඒ ගනුදෙනු කරන අයට, ඒ තැනැත්තා එක්ක කටයුතු කරන අයට ඒක හරි අමාරු. ඒ අයට ඒක වදයක් වෙන්න පුළුවන්. හැබැයි මේකට උසාවි යන්න බෑ. නීතියක් අල්ලලා නැහනේ. නීතියක් අල්ලලා නැහැ. සංස්කෘතියටත් එකඟයි, සම්ප්‍රදායටත් එකඟයි. ඉතින් මේක කියන්න කෙනෙකුත් නැහැ. නමුත් එහෙම කියන්න කෙනෙක් නැති වුණත් එයාට චෝදනා කළත්, එයා කිව්වොත් මා වරදක් කළා නැහැ, ඇත්ත වරදක් කළා නැහැ. නමුත් ඊටාම අසංවේදීව ජීවත් වෙන්න පුළුවන්. කිසිම සංවේදීතාවයක් නැතුව, සංවේදීතාවයේ පිළිබඳ ආංකවිසියකවත් ඇඟීමක් දැනීමක් නැතිව කෙනෙකුට සදාචාරාත්මකව, සම්ප්‍රදායට එකඟව, සංස්කෘතියට එකඟව, නීතියට ගරු කරමින් ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා මේ අවදි හතර, මේ විඥානයේ මට්ටම් හතර මේ සාමාන්‍ය මට්ටම්. මෙතනින් එහා තමයි විඥානයේ පරිණාමය පටන් ගන්න. විඥානයේට පරිණාමයක් තියෙනවනේ. ඒ විඥානයකට කිසියම් තමන් ඉන්න ස්වභාවයෙන් ඊට වැඩිය උසස් ස්වභාවයකට පත්වෙන්න එහෙම ස්වභාවයක් තියෙනවනම් උත්සාහ කරලා පත් වෙන්න ඒ ගමන පටන් ගන්න මෙන්න මේ හතරවෙනි තැනි. ඒක අවසානේ නෙමෙයි. ආධ්‍යාත්මික ජීවිතයක ආරම්භය තමයි මේ සාමාන්‍ය සමාජ ජීවිතේ ඉහළම තැන කියන තැන. ඊළඟ පියවර තමයි මේ සංවේදීතාවය පිළිබඳ. අනිත් අය පිළිබඳ සංවේදීතාව. මේ සංවේදීතාවයට නීති නැහැ. නීතියකින් සංවේදීතාවය ඇති කරන්න බෑ. සංස්කෘතියකටත් බෑ සංවේදීතාවයක් ඇති කරන්න. සම්ප්‍රදායකටත් බෑ. එය කෙනෙකු විසින් හිතාමතාම ආයාසයෙන් වීරියෙන් ඇති කරගත යුතු දෙයක්. තරන්න භවනාව අවශ්‍ය වෙන තැන භවනාව පටන් ගන්න තැන. අනිත් අය කෙරෙහි සංවේදී වීම. මොන කාරණේටද විශේෂයෙන් තමන්ගේ කතාබහයි ක්‍රියාකාරකම් අනිත් අයට ළඟින් ඉන්න අයට විශේෂයෙන් හානිකර වෙනවද, හිංසාකාරී වෙනවද, ඒ අයට පීඩාකාරී වෙයිද කියන ඒ කාරණය පිළිබඳ සැලකිලිමත් වෙන තැන. කිසියම් කෙනෙකු ඒ පිළිබඳව නිරතුරුවම අවධානයෙන් නම් ඉන්නේ තමන් කරන දේවල් කියන දේවල් පිළිබඳ අවධානයෙන් නම් ඉන්නේ මේන් කාට හරි හානියක් වෙයිද, පීඩාවක් වෙයිද, එහෙමනම් ඒව වෙනස් කරගන්න පුළුවන් තැනක නම් කෙනෙකු ඉන්නේ අන්න විඥාන පරිණාමයේ පටන්ගෙන තියෙන්නේ. ඒ විඥානය පරිණාමයට ලක් කරන්න දියුණු කරගන්න පටන් ගත්ත කෙනා. ඒ තමයි ඒ මනින්න පුළුවන් හොඳම මිනුම් දණ්ඩ. ඒ නිසා මේ ආධ්‍යාත්මික ගමනේ ආධ්‍යාත්මික ජීවිතයේ හඳුනාගන්න ලැබෙන එහෙම නැත්නම් ඒට ඉතාම ප්‍රයෝජනවත් වෙන ආප්තෝපදේශයක් වගේ යමක් තියෙනවා තනිව හිටියත් පිරිසක් එක්ක හිටියත් එක වගේ ඉන්න කියලා. දැන් තනිව හිටියාම කවුරුත් නැහැ කියලා හිතන හිතන දේ කරන්න යන්න එපා. සතනියම හිටියත් මා ඉන්නේ පිරිසක් එක්කනම් කොහොමද ක්‍රියා කරන්නේ කියලා ඒ ගැන සංවේදී වෙන්න. මෙතන තව කවුරු හරි ඉන්නවනම් මා කොහොමද ක්‍රියා කරන්නේ? ඒ සංවේදීතාවය ඇති කරගන්න. ඒ අවධාරණය කරන්නේ ඇයි? කෙනෙකුට හිතෙන්න පුළුවන් එකලාව නම් ඉන්නේ, හුදකලාව නම් ඉන්නේ, මොකටද සමාජයක් ගැන හිතන්නේ? පවුලක් ගැන, පිරිසක් ගැන, ගමක් ගැන, අසල්වාසීන් ගැන ඇයි හිතන්නේ? ඒ කරදරයෙන් බේරෙන්නනේ තනි උනේ, හුදකලා උනේ, වනගත උනේ මොකටද හිතන්නේ? ඒ හිතන්නේ නොහිතුවත් වෙන්නේ කුමක්ද? තිබුණනම් කිසියම් සංවේදීතාවයක්, ඒ සංවේදීතාවය අඩුවෙලා 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 ගිහිල්ලා ශූන්‍ය වෙන්න පුළුවන්. බිඳුවටම වැටෙන්න පුළුවන්. හැබැයි ඒ තනි ජීවිතයෙන්, හුදකලා ජීවිතයෙන්, එකලා දිවියෙන් යම් යම් ප්‍රයෝජන ගත්ත වෙන්න පුළුවන්. ප්‍රයෝජන ගත්තට මොකද මෙතන ඉන්නේ අසංවේදී මිනිස්සෙක්. අනිත්‍යයට අසංවේදී. අනිත්‍යයට අසංවේදී කෙනා දවසක තමන්ටත් අසංවේදී වෙනවා. ඒ අසංවේදීකම කියන්නේ භ්‍රමණය වෙන දෙයක්. ඒ එක තැනක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක තමයි කර්මය. ඒතර අනිත්‍යයට අසංවේදී වුණාම අසංවේදී බව කැරකෙනවා. කැරකිලා කැරකිලා තමන්ගේ දිසාවට අසංවේදී තහරා යොමු වෙන කාලයක් එනවා. ඒ කවදා කොතනදි වෙයිද දන්නේ. එතකොට තමයි තමන්ට තමන් ගැනවත් හිතක් පපුවක් නැති. අනිත්‍යයි කියනවා මෙයාට හිතක් පපුවක් නැහැ අපි ගැන. අපි ගැන සැලකීමක් නැහැ, හිතක් පපුවක් නැහැ. හැබැයි ඒක අනිත්‍යයට. දැන් මෙහෙම හැරුණාම කියන්න කෙනෙකුත් නැහැ. හිතක් පපුවක් නැති වෙලා ගියාම මට හිතක් පපුවක් නැහැ කියලා හිතෙන්නේත් නැහැනේ. එහෙම හිතෙනවා නම් හිතක් පපුවක් තියෙනවනේ. එතකොට මේ අවස්ථාව ඊටාම අවාසනාවන්තම අවස්ථාව. ඒ කර්ම විපාකය. බාහිරයට අසංවේදී වීමේ විපාකය තමයි දවසක තමන්ටම අසංවේදී වීම. එතකොට මේක අනිත්‍යයට කෙරෙහි නිර්වින්දිත තත්වයක් නේ. අනිත්‍යයට චිත්ත පීඩා, ඒ අයගේ අපහසුතා, ඒ පිළිබඳ නිර්වින්දිත තත්වයක ඉතිහාම වෙන්නේ තමන් පිළිබඳවත් නිර්වින්දිත තත්වයකට එනවා. අර ගලක් වගේ හිතක් කියලා. ගලක් වගේ හිතක්. අර කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙය විඥානයේ දියුණුම මට්ටමක් කියලා. ගලක් වගේ හිතක්. මොනවත් දැනෙන්නේ නැහැ. කියන්නේ ගලක් ගලකට කිසි දෙයක් දැනෙන්නේ නැහැ කියනවනේ. කුළු ගෙඩියෙන් ගැහුවත් ඒවා ඉන්නවා. කුඩු වෙනව නම් කුඩු වුණා. එතන කළු ගලකට එහෙම ඉන්න පුළුවන් වුණාට හිතක් ඒ තත්ත්වයටපත් වුණාම එය ලොකු අවාසියක්. එක අවාසියක් තමයි මේ තත්ත්වය ස්වභාවික තත්ත්වයක් නොවේ. මේ ස්වභාවික තත්ත්වයක් නම් කමක් නැහැ. මේ ස්ථිර තත්වයකුත් නොවේ. හරියට මේ සීතල නිසා, දැඩි සීත නිසා මිදෙන්න පුළුවන්නේ. බාහිර පරිසරයේ උෂ්ණත්වය හුඟා පහළ බහිනකොට මිදෙන්න පටන් ගන්න. එතකොට මිදෙන්නේ බාහිර ඉඳලා. යමක් මිදෙන්න පටන් ගන්නෙ බාහිර ඉඳලා. බාහිර උෂ්ණත්වය පහළ බැස්සොත්, ඇතුළත උෂ්ණත්වයේ පහළ බැස්සොත් අභ්‍යන්තරයෙන් මිදෙන්න පටන් ගන්නවා. හැබැයි බාහිර උෂ්ණත්වයේ පහළ බැස්සාම ඉස්සෙල්ලම මිදෙන්නේ බාහිරම ටික. ඉතින් ඒ නිසා තමයි ගංගායම මිදුනාම උඩතට්ටුව මිදුනට යටින් මිදිලා නැහැ. බාහිර පරිසරයේ සීතල වුණාට අභ්‍යන්තරයේ උණුසුම්. ඉතින් එහෙම එක ඇවිදින්න ගියොත් කෙනෙක් අනතුරටපත් වෙන්න පුළුවන්. ඒතර මේ බාහිරම ආවරණය මිදෙනවා. විඥානේ ගලක් වගේ වෙනවා, අයිස් වගේ වෙනවනේ. ඒතර ඕන දෙයකට ඔරොත්තු දෙනවා. ඕන දෙයකට ඔරොත්තු වෙන්නත් එකයි, හොඳ කිව්වත් එකයි වෙනසක් නැහැ. ඉතින් ඒ කෙනෙකුට හිතෙන බුල හරි දියුණු තත්වයක්. ඒ දියුණු තත්වයක් නෙමෙයි. මොකද මේක අභ්‍යන්තරයට එනකොට හරීම දියාරු. මේ අභ්‍යන්තරයේ තාම මිදිලා නැහනේ. ඒක මිදෙන්නේත් නැහැ. අභ්‍යන්තරයේ මුදවන්න තරමට බාහිර උෂ්ණත්වයකට කොච්චර පහළ බැස්සත් බෑ. ඉතින් අභ්‍යන්තරයේ හරීම මොල කැටි, දියාරුයි, දුර්වලයි. හැබැයි බාහිරින් ප්‍රොත්තු දෙන ස්වභාවයක් තියෙනවා කිඹුල් හමක් වගේ. කිසියම් සිද්ධියකදී මේ දෙදරලා ගියොත්, පුපුරලා ගියොත් මේ අභ්‍යන්තර ජීවියා සම්පූර්ණයෙන්ම අනාතයි, අසරණයි. නැකිට ගන්න හරිය අමාරු. මේ වැටිල්ල වැටෙනවා, වැටෙනවා, වැටෙනවා. ලේසියෙන් කෙනෙකුට අත දීලා නැගිටවන්න බැරි මට්ටමට. ඒ දැනීම එච්චර ප්‍රබලයි. ඒකට සාමාන්‍ය සංවේදී කෙනෙකුට වැඩිය මේ ගල් හිතක් තියෙන කෙනෙකු යමකට විවෘත වුණොත් එහෙම ඒක දරාගන්න ඒතනත්තට බැරි වෙනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ඊට වැඩිය හානි කරයි මේ සංසාර දුකට ඒතනත්තා සංවේදී. දුක කියන කාරණේ වචනේ ගත්තාම වචනේ දන්නව වෙන්න පුළුවන්. නමුත් අත්දැකීම් පැත්තෙන් සංසාරයේ දුකයි කියන කාරණය අත්දකින්නේ නෑ එතන. එයාට දුකක් දැනෙන්නේ නෑ. දෙහෙම කොපමණයි ඉන්නවද සංසාරයේ දුකයි කියන කාරණේ පිළිගන්නේ නැති. එයා පිළිගන්නේ නැත්තේ සමහර විට එයාගේ දර්ශනය නිසා වෙන්න පුළුවන්. නමුත් සමහර පිරිස ඉන්නවා නොදැනීම නිසා. මේ නිර්වින්දිත තත්වයට යෑම නිසාම සංසාරයේ දුකයි කියලා දැනෙන්නේ. ඉතින් එබඳු කෙනෙකුට සංසාරයෙන් එතර වීමක් හිතා ගන්නවත් බැහැ. එතර වෙන්න නම් මේ ප්‍රශ්නයක් තියෙන්න එපැයි, දුකක් දැනෙන්න එපැයි සංසාරේ. දුක දැනෙන්නෙම නැහැ. මේ කාරණා කීපේ තවත් තියෙනවා. නමුත් මේ කාරණා නිසා මේ අසංවේදී ස්වභාවය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එය භාවනාවේ දියුණු තත්ත්වයක් නොවේයි. දියුණු තත්ත්වයේ පස්වෙනි අවස්ථාව කුමක්ද? විඥානයේ සංවේදී තැන, හිතක් පපුවක් තියෙන කෙනෙකු බවට පත්වීම. මේ හෘද සාක්ෂිය කියන එක මතුවෙන්නේ පස්වෙනි අවස්ථාවේ. එකේදී හෘද සාක්ෂියක් නැහැ. දෙකේදීත් නැහැ. දඬුවමට බය කෙනා හෘද සාක්ෂියට එකඟ නිසා නෙමෙයි. නීතියට ගරු කරන කෙනත් හෘද සාක්ෂියක් කතාවක් නැහැ. සංස්කෘතියට, සම්ප්‍රදායට, ආගමට අනුව ජීවත් වෙන කෙනාටත් හෘද සාක්ෂියක් ඕනේ නැහැ. ඒ ආගමට අනුව ජීවත් වෙන. පොතේ තියෙන කාරණේ පන්සලේ, කෝවිලේ, පල්ලියේ කියන දේට අනුව ඉන්නවා. හෘද සාක්ෂිය මතුවෙන්නේ පස්වෙනි තැන. නැත්නම් අර ඉතින් කිව්වේ පපුව හෘදේ කියන එක හිතක් පපුවක් නැති ස්වභාවයේ ඉඳලා හිතක් පපුවක් තියෙන තැනකට පරිණාමයට පත් වෙන්න ඕනේ අපි. එහෙම ආවහම තමන් කරන කියන කටයුතු බලන්නේ හෘද සාක්ෂියට එකඟද කියලා. අනිත් කාරණා ඔක්කොටම එකඟ වුණත් හෘද සාක්ෂියට පටහැනි නම් කරන්නේ නැහැ, කෙරෙන්නේ නැහැ. මේ තමා විඥානයේක, හිතක, මනසක අර වැඩෙන අවස්ථාව. මේක පැලවෙලා වැඩෙන්න පටන් ගස් අවස්ථාව. එතෙක් ඒ පැල කරලත් නැහැ, වැඩෙන්න පටන් ගන්නත් නැහැ. ඔහි තියෙන ওই අවස්ථා අතර බාහිර පරිසරය නිසා හැදෙනවා එච්චර. කියන කරන දේවල් හෘද සාක්ෂියට එකඟද කියලා අන්න විමසනවා. එතකොට පොත් වැඩිය ඕනේ වෙන්නේ නැහැ. පොත් ඕනෙම වෙන්නේ නැහැ. කිසිම පොතක හෘද සාක්ෂියක් නැහැ. හෘද සාක්ෂිය ගැන පොත් ලියන්න පුළුවන්. හැබැයි කිසිම පොතක හෘද සාක්ෂියක් නැහැ. ඒතර හදවතට එකඟව, හිතට එකඟව, හෘද සාක්ෂියට එකඟව කියන එක මේක වචන නෙමෙයි. එය දැනීමක්, ආ හැඟීමක්. එය අර්ථ දක්වන්න බෑ. ඔය හෘද සාක්ෂිය කියන එක අර්ථ දක්වන්න බෑ. වචන ටිකක් මොකක් හරි කියන්න පුළුවන්. නමුත් ඒ දැනීම, ඒ හැඟීම වචන වලින් එහා තියෙන දේ. එය නීතියට පිටින්, දඬුවමට එහායි, සංස්කෘතියටත් එහායි, ආගමටත් එහායි තියෙන දේ. එතකොට කෙනෙකුගේ ආගම බවට හෘද සාක්ෂිය පත් වෙන්න ඕන. තමන් ගරු කරන නීතිය බවට හර්දසාක්ෂිය පත්තෙන්ට. එතනින් තමයි ඒ විඤ්ඥානයේ වර්ධනය පරිනාමය සිද්ධවෙන්. එහෙම නැත්තම් විඤ්ඥාන පරිනාමයක් නෑ. බුද්ධිමය පරිනාමයක් තියෙන්න්න පුළුවන්. විඤ්ඥානය පරිනාමය වෙනවනං වර්ධනය වෙනවනං ඒ වර්ධනය වෙන සාධනීයම තැන තමා කෙනෙකුට හෘද සාක්ෂිය දැනෙන තැන. හෘද සාක්ෂිය හඳුනගන්නත් ඕනේ. හෘද සාක්ෂිය සිතිවිල්ලකට වැඩිය වෙනස්. සිතිවිලි එන්න පුළුවන් බඩගින්න නිසා. සිතිවිල්ල එන්න පුළුවන් ප්‍රාණ බිය නිසා. ඒ සිතිවිලි සත්තුන්ටත් එනවා. දඬුවන් නිසා එන සිතිවිලිත් තියෙනවා. නීති නිසාත් සිතිවිලි එනවා. සිතිවිල්ලක් ආවොත්නේ නීතියට ගරු කරන්නේ. සිතිවිල්ලකින් තොරව නෙමෙයි. සංස්කෘතිය නිසා සිතිවිලි එනවා. එතට අපිට එන සිතිවිලි කන්දරාව අරගෙන බැලුවහම වැඩිපුරම එන්නේ ওই හතරෙන්. හැබැයි මේ පරිණාමී අවස්ථාවට ආවහම අන්න මේ හෘද සාක්ෂියෙන් උපදින චේතනා අඳුනගන්න පුළුවන්. දර කොහෙන් සිතිවිලි ආවත් හෘද සාක්ෂියේ වැදිලා එතනින් තමයි ඒ සිතිවිලි පිරිපහදු වෙලා එන්නේ. ආධ්‍යාත්මික ගමනක් පටන් ගන්නෙ ඔතනින්. එතන ඉවර වෙන තැන නෙමෙයි, එතනින් තමයි පටන් ගන්නෙ. මේ හෘද සාක්ෂිය කියන දේ සර්වතෝ භද්‍ර දේකුත් නෙමෙයි. මේක අංග සම්පූර්ණ පරිපූර්ණ සර්ව නිර්දෝෂී දෙයක් නෙමෙයි. සාමාන්‍ය විඥානයක තියෙන හෘද සාක්ෂිය. ඒ බොහෝ අඩුපාඩුකම් තියෙන බල මොකද අර බලපෑම් වලින් සම්පූර්ණ නිදහස්සුණු හෘද සාක්ෂියක් නෙමෙයි. ඒ බලපෑමුත් තියෙනවා මේක ඇතුලේ. ආත්මීය බලපෑම් තියෙනවා. ප්‍රාණ බියෙන් ඇති වෙන බලපෑම් තියෙනවා. තමන්ගේ ජීවිතේ කෑම බීම වලට තියෙන කෑදරකම නිසා ඒ බලපෑමට යටත්ුණු හෘද සාක්ෂියක්. හෘද සාක්ෂිය පිරිසිදුයි 100%. නමුත් මේව නිසා මේ වගේ ඒක ආවරණය වෙන්න පුළුවන්. හෘද සාක්ෂිය පිරිපහදු කර ගැනීම තමයි එතනින් එහාට ගමන තියෙන්නේ. ඒ පිරිපහදු කරගන්න ඕ. එහෙම නැත්තම් හිතට එකඟව මං වැඩ කරා, හෘද සාක්ෂියට එකඟව වැඩ කරා කියලා ඒක ඇත්ත තමයි, බොරු නෙමෙයි කියන්නේ. නමුත් ඒ අතින් තමන්ට වැරදි කරගන්නත් පුළුවන්, අනිත් අයට හානි කරන්න පුළුවන්. හැබැයි හිතටත් එකඟව කරලා තියෙන්නේ. හිතට එකඟව කිව්වට හොඳට විශ්ලේෂණය කරලා බැලුවොත් ඒ හිතට එකඟව කිව්වේ කොහේ හරි කාගේ හරි බලපෑමකට යටත් වෙලා. ආත්මීය බලපෑමකට හරි අනාත්මීය බලපෑමකට හරි. ආත්මීය බලපෑම කියන්නේ ඇතුලෙන් එන බලපෑම. අනාත්මීය බලපෑම කියන්නේ බාහිරින් එන බලපෑම. හෘද සාක්ෂිය නිදහස්සා නිවහල් නැහැ. ස්වාධීන නැහැ. හෘද සාක්ෂිය මුදවා ගැනීමේ මෙහෙයුම තමා ආධ්‍යාත්මික ගමන කියලා. මුදවා ගන්න ඕන. නිදහස් කර ගන්න ඕන. මොනවාගෙන්ද? ආත්මීය බලපෑමෙනුයි අනාත්මීය බලපෑම. මේ පරිණාමේ තව අවස්ථා තියෙනවා. එකම එක කාරණයක් කියලා නවත්තන්නම්. දැන් මේ මොන අවස්ථාවලදී හරි පල්ලැහැම මට්ටමේදී හරි නීතිය දඬුවම ඊළඟට සංස්කෘතිය ආගම මේ ඕනෑම තැනක මේවට අනුකූලව කෙනෙකු ජීවත් වෙන්න නම් එක වැදගත් සාධකයක් තියෙන්න ඕන. කුමක්ද? මතක් වෙන්න ඕනේ. දැන් නීතියක් තියෙනවා කියලා මතක් වෙන්න ඕන. අමතක වුණොත් නීතියක් කැඩෙන්න පුළුවන්. දැන් වේග සීමා තියෙනවා. ඒ වේග සීමාවක් තියෙනවා. මේ වේග සීමාවට වැඩි යන්න හොඳ නැහැ. එහෙම ගියොත් නීතිය කැඩෙනවා, දඬුවමක් ලැබෙනවා කියන එක අමතක වුණොත් කෙනෙකුට ඒ වේග සීමාව ඉක්මවල යන්න පුළුවන්. ඒත් මෙහෙම සංස්කෘතියක් තියෙනවා, මෙහෙම අංගයක් තියෙනවා, සම්ප්‍රදායක් තියෙනවා කියලා කෙනෙකුට අමතක වුණොත් ඒ සංස්කෘතියට පිටින් වැඩ කරන්න පුළුවන්. එතකොට මේ හැම අවස්ථාවකටම කෙනෙකුගේ මතකේ හරිම වැදගත්. මොන ආගමට අනුව ජීවත් වෙන්න උත්සාහ කළත් මොන නීතියට යටත්ව මොන දඬුවමට බියේ ඉන්න හැදුවත් ඒ ඕනම දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ ඒ කාරණය මතක් වුණොත් විතරයි. ඒ වෙලාවට මතක් වෙන්න ඕනේ. ඊට කලින් මතක් වෙලා වැඩකුත් නැහැ. පසුව මතක් වෙලා වැඩකුත් නැහැ. අවසාන වශයෙන් මේ සියල්ලම සමස්තේම රඳා පවතින්නේ වර්තමාන මතක් වීම උඩ. මේ ඒ වෙලාවේ මතක් වෙන්න ඕනේ. ඒ වෙලාවේ මතක් වුණේ නැත්නම් නීති කැඩෙන්නත් පුළුවන්. සම්ප්‍රදායට පිටින් වැඩ වෙන්නත් පුළුවන්. අපේ මතකය ගැන අපට විශ්වාසයක් තියන්න බෑ. විශ්වාසය තැබිය නොහැකි දේවල් අතර උඩින්ම තියෙන දෙයක් තමයි මතකය. ඒ නිසා මේ මතකයේ පිළිබඳ විශ්වාසයක් ඇති කර ගන්න නම් නැත්නම් විශ්වාසදායි මතකයක් අදා ගන්න නම් සිහි කල්පනාව අත්‍යවශ්‍ය වෙයි. සිහි කල්පනාවකින් තොරව මතකේ යාවත්කාලීන වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඕනේ මතකය ඒ වෙලාවට ගන්න බෑ. ඒක කලින් මතක් වෙලා වැඩකුත් නැහැ, පස්සේ මතක් වුණාට පළකුත් නැහැ. පසුතැවිල්ල මිසක්. හුඟක් ඉස්සෙල්ලා මතක් වුණොත් බියක් එන්න පුළුවන්, කරගන්න පුළුවන් වේද බැරි වේද. ඒ අවස්ථාවෙන් පස්සේ නම් මතක් වෙන්නේ පසුතැවිල්ලක් එන්න පුළුවන් අපරාදි. හැබැයි ඒ වෙලාවේ මතක් වුණේ නැත්නම් කිසිම පළක් නැහැ. මොනතරම් දේවල් ඔළුවේ දාගෙන හිටියත්, මතකේ තියාගෙන හිටියත් පළක් නැහැ. ඒ નિયમિત මොහොතේ මතක් වුණත් નિયમિત මොහොතේ මතක් වෙන්න අපිට සැලසුම් කරන්න බෑ. මේ තමයි අවාසනාවන්තම කාරණේ. ඕනතරම් දේවල් ඔලුවට දාගන්න පුළුවන්. දැනුම ඕනතරම් ඔලුවට දාගන්න පුළුවන්. අවශ්‍ය වෙන දේවල් හෙට ඕන වෙයි, අනිද්දා ඕන වෙයි, ලබන සතිය ඕන වෙයි, මැරෙනකොට ඕන වෙයි කියලා දේවල් ඔලුවට දාගන්න පුළුවන්. හැබැයි මේ හෙට මතක් වෙන්න ඕනේ. මේක නම් අනිද්දා මතක් වුණොත් ඇති. එහෙම සැලසුම් කරන්න බෑ. එහෙම පිළිවෙලකට පෙළගස්සන්න බෑ මතකේ. අත ගහන්න බැරි දේවල් අතර මතකයේ මුලින්ම තියෙන දේ. අත ගහන්න බෑ. මතකයට අත ගැහිම වෙනුවට දහම කියන්නේ සිහි කල්පනාව ඇති කරගන්න. සිහි කල්පනාව තියාගන්න. සිහි කල්පනාව තිබුණොත් ඒ තැනේ තේ ගැළපෙන දේ තෝර බේර ගන්න පුළුවන්. නීතිය නම් නීතිය තෝර ගන්න පුළුවන්. ආගම නම් ආගමේ තින්දි තෝර ගන්නත් පුළුවන්. ඒ තැනේ හැටිය. හැම තැනටම ආගම තෝරගන්න බෑ. හැම තැනටම නීතිය තෝරගන්නත් බෑ. තෝරගන්න ඕනේ මොකද්ද කියන එක තේරුම් ගන්නේ සීබුද්ධිය තමයි. සීබුද්ධිය නැති කෙනා කොනෙතැනටයි පාතැනටයි මේ හැම එකක්ම අල්ලක් ගන්න හදන. එතකොට ඒ ගැළපෙන්නේ නැති දෙයක් බවට පත් වෙනවා. ඒ තැනත්තා නොගැළපෙන කෙනෙකු බවට පත් වෙනවා. හෘද සාක්ෂිය මතු වෙන්නේ ඒ සිහි බුද්ධියේ අවකාශය ඇතුලේ. යම් පමණකට කෙනෙක් සිහි බුද්ධියෙන් ඉන්නවද, ඒ සිහි බුද්ධිය විසින් හදාගන්න අවකාශය, සිහි බුද්ධිය හදලා දෙන අවකාශයේ පැන නගින උල්පතක් තමයි හෘද සාක්ෂිය කියන්නේ. එහෙම නැත්තම් මේ වැහිලා තියෙන්නේ. හෘද සාක්ෂියට මතුවෙන්න බෑ, වැහිලා. සීබුද්ධියෙන් තමයි මේ සියලුම බාධක අයින් කරලා අවකාශය නිදහස් කරලා විවෘත කළා දෙන්නේ. ආත්මීය බාධකයි අනාත්මීය බාධකයි මේ බාධා සියල්ල අයින් කරාම සිහිබුද්ධියෙන් එතකොට හෘද සාක්ෂිය මතුවේ. හෘද සාක්ෂියත් එක්ක තමයි මේ මුළු ගමනම ඊට පස්සේ යන්නේ. කෙලවරටම යන්නේ. මේ හෘද සාක්ෂියට කෙනෙකුට කියන්න පුළුවන් තමන්ගේ ගුරුවරයා මුණ ගැහුණා කියලා. තමන්ගේ අභ්‍යන්තර ගුරුවරයා මුණ ගැහීම කියලා කියන්න පුළුවන්. ඒතර ගුරුවරයයි ගෝලයයි ඉගෙන ගන්න පටන් ගන්න. දෙන්නම ඉගෙන ගන්නවා මෙතෙන්දී. හෘද සාක්ෂියත් ඉගෙන ගන්න පටන් ගන්න. හෘද සාක්ෂිය සියල්ල දන්නේ නැහනේ. එයත් ඉගෙන ගන්නවා. එයාගෙන් අපිත් ඉගෙන ගන්නවා. ඒතර දෙන්නම අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගනිමින් ගමන යන්න පටන් ගන්න. හැම මොහොතක්ම අලුත් මොහොතක්. හැම මොහොතක්ම යාවත් කාලීන වෙන්න ඕනි මොහොතක්. ඉගෙන ගැනීම පටන් ගත්තට පස්සේ තමයි කෙනෙකුට වැටහෙන්නේ මේ හැම මොහොතකම ඉගෙන ගන්න දෙයක් තියෙන. අලුත් දැනුමක් හැම මොහොතක් ඇතුළෙම තියෙන. අර සියල්ලම පරණයි. නීතිත් පරණයි. දඬුවමුත් පරණයි. ආගමුත් පරණයි. සංස්කෘතියත් පරණයි. මේ හැම දෙයක්ම පරණයි. බයි ජීවිතේ අලුත්. ජීවිතේ කියන දේ, ජීවය කියන දේ අලුත්. මේව මැරිලා. මේ හැම දෙයක්ම මැරිලා. ඒවට පණ නැහැ. කිසිම නීතියකට පණක් නැහැ. ජීවිතයට පණ තියෙනවා. ජීවිතය කියන්නේ ශරීරයම නෙමෙයි ජීවය. ජීවිතේට පණ තියෙනවා. ඒ පණ තියෙන හැම දෙයක්ම අලුත්. මැරුණොත් තමයි පරණ වෙන්නේ. මේක යාවත් කාලීන වෙන්න ඕන. ජීවිතේ යාවත් කාලීන වෙන්නේ නැහැ පොත් කියවුවා කියලා. ජීවිතේ යාවත් කාලීන වෙන්නේ නැහැ හුම්කන් දුන්නම කියලා. ජීවිතේ යාවත් කාලීන වෙන්නේ මේ සිහි බුද්ධියයි හෘද සාක්ෂියයි මේ දෙන්න දෙන්නගෙන් ඉගෙන ගන්න පටන් ගත්තා. සිහි බුද්ධිය හෘද සාක්ෂිය ඉගෙන ගන්නවා, හෘද සාක්ෂිය සිහි බුද්ධිය ඉගෙන ගන්නවා. ඉතින් මේක ඒ විදිහට කියන්නේ නැතුව අපි අපෙන් ඉගෙන ගන්න පටන් ගත්තා කියන්න පුළුවන්. අපි අපේ අභ්‍යන්තර ගුරුවරයාගෙන් ඉගෙන ගන්න පටන් ගත්තා. හැබැයි ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ ඉන්නේ දෙන්නයි සිහි බුද්ධියයි හෘද සාක්ෂියයි මේ දෙන්න දෙන්නගෙන් ඉගෙන ගන්න පටන් ගත්තා. සිහි බුද්ධිය නිසා හෘද සාක්ෂිය යාවත් කාලීන වෙනවා. හෘද සාක්ෂිය නිසා සිහි බුද්ධිය යාවත් කාලීන වෙනවා. ඒ පරිණාමය තමයි දිගටම සිදුවෙන්නේ. රේ පරිණාමයේ ප්‍රතිඵලය කුමක්ද හර්ද සාක්ෂිය නිදහස් වෙන සම්පූර්ණයෙන්ම නිදහස් වෙන සමාජයක ඉන්න පුළුවන් සංස්කෘතියක ඉන්න පුළුවන් ආගමක ඉන්න පුළුවන් නීති පද්ධතියක් ඇතුළේ ජීවත් වෙන්න පුළුවන් නමුත් ඒ කිසිම දෙයක සීමාවකට යටත් නොවන හෘද සාක්ෂි විශ්වයේ අභයටයකටවත් හානියක් නැති හෘද සාක්ෂිය එබඳු අහිංසක වූ පරිපූර්ණ වශයෙන්ම නිදහස් වූ හෘද සාක්ෂියක් දක්වා අපි පරිණාමය වෙමු. හොඳයි හිතවතුනි යමක් කියන්න බෙදාගන්න හෝ එකතු කරන්න නැතිනම් විමසන්න තිබෙනවනම් මෙය ඒ සඳහා අවස්ථාවක් කරගනිමු. ප්‍රශ්නය මොකක්ද?
දෙවියයි ඒ සාක්ෂිය එක්ක තමයි මොරේ අවශ්‍ය සත්‍යය. සංයම කරගන්න පුළුවන් කල්‍යාණ
කල්‍යාණ මිත්‍රයෙකුගේ සහය ඕනේ. අපිට ඕනේනේ. හැබැයි මේ ඒ කල්‍යාණ මිත්‍රයෙකුට මේ හෘද සාක්ෂිය වෙන්න බෑ. ඒක එහෙම වෙන්න බෑ. කොහොම කල්‍යාණ මිත්‍රයෙක් ඉන්න පුළුවන්? හැමදේම අපිට කියලා දීලා කළ යුතු දේ නොකළ යුතු දේ සහ ඒව කරන්නේ කොහොමද නොකරන්නේ කොහොමද කළොත් මොකද වෙන්නේ නොකළොත් කොහොමද වෙන්නේ මේ සියල්ලම අපිට කියලා දෙන්නත් පුළුවන් ආදර්ශයෙන් පෙන්වලා දෙන්නත් පුළුවනි. හැබැයි දැන් මේ හෘද සාක්ෂිය කියන එක අපි මේ වචනේ කතා කළාට මේ අර්ථ දක්වන්න බැරිම දේ තමයි හෘද සාක්ෂිය. සිහිබුද්ධිය පුළුවන් කිසියම් මට්ටමකට අර්ථ දක්වන්න. සිහිබුද්ධිය එක බුද්ධියත් එක්ක එන දෙයක්නේ. බුද්ධිය කියන දේ අර්ථ දක්වන්න පුළුවන්. බුද්ධියේ කාර්යයක් තමයි හැමදේම අර්ථ දක්වීම. එතකොට සිහිබුද්ධියත් අර්ථ දක්වන්න පුළුවන්. බැරි නෑ. අප හිතක් පපුවක් කියනකොට හිත කියලා ගත්තේ සිහිබුද්ධියට. එතකොට සිහිබුද්ධිය තියෙන්න ඕනේ. හිතක් පපුවක් තියනවා කියනකොට හිත කියන්නේ සිහිබුද්ධියක විඥානයේ ස්වභාවය. වේ සංවේදීකම කියන කාරණේ ඊට වෙනස්. ඒ පපුව කියන්නේ ඒකට. ඒ සංවේදීකම හෘද සාක්ෂිය කියන්නේ මේ දෙන්න තමයි මේ ගමනේ අපි දියුණු කරගන්න දෙක. හෘද සාක්ෂියයි කල්‍යාණ මිත්‍රයෙක් ඕන වෙන්නේ මේ ඔය ටික කියන්න තමයි. එහා දෙයක් කල්යාණ මිත්‍රයෙකුට කරලා දෙන්න බෑ හිටියට. මේ බොහෝ විට මේ හිතන කාරණය තමයි මේ කල්යාණ මිත්‍රයෙක් නැති තරමට මේ අපි කියලානේ පාප මිත්‍රෝ නැති තරමට හොඳයි කියලා නේ. මා මේ බාල සමාගමෝ කියලා හැම පින්කමක්ම කරලා ප්‍රාර්ථනා කරනවා නේ. එහෙමයි එපාම කියලා. සංසාරේට පාප මිත්‍රෝ නැති තරමට හොඳයි. බාල සමාගම් නැති තරමට හොඳයි. හොඳයි. හැබැයි මේ නිදහස් වෙන ගමන දිහා බැලුවහම මේ සමහර අවස්ථා තියෙනවා යම් යම් පරිච්ඡේද තියෙන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍රයන් නැතිව තමන්ටම හොයාගෙන යන්න වෙන අවස්ථා ලැබෙනවා නම් ඒක ලොකු උදව්වක් වෙනවා මේ ගමනට. තමාට කල්යාණ මිත්‍රයේ දිගටම අපි ළඟ ඉන්න එක බාධාවක් වෙන්නත් පුළුවන්. සැබෑ කල්යාණ මිත්‍රයෙක් නම් සුදුසු වෙලාවේ ළඟින් ඉන්නවා, අනිත් වෙලාවට නෑ වගේ තමයි. අපිත් දැනගන්න ඕනේ කල්යාණ මිත්‍රයෙක් අපිට ඕන වෙන්නේ කොයි වෙලාවේද. මන් තනියම පිටානියම මේ දේවල් වලට මොහොන දීලා යාවත් කාලීන වෙන්නේ කොහොමද කියන. කල්‍යාණ මිත්‍රයෙකුට බෑ කිසිම කෙනෙක්ව යාවත් කාලීන කරන්න. කාටවත් බෑ ඒක. කල්‍යාණ මිත්‍රයෙකුට කොහොමත් බෑ. අනිත් අයටත් බෑ. ඒක අපේ අතේ තියෙන. හැබැයි අපි හැම විටම කල්‍යාණ මිත්‍රයෙක් මත යැපෙන්න හදනවා නම් මේ දේවල් අපි දැනගන්න ඕනේ. දැනගන්න පුළුවන් කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් පමණයි කියලා. ඉතින් ඒක අර ජීවයක් නෑ. එතන පරණ දැනුමක් නෙන්නේ. ඒ කල්යාණ මිත්‍රයාට ඒ අත්දැකීමක් කියනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක මැරිලා. ඒක අපිට එනකොට මැරිලා ඇහිලා අපි ළඟට එනකොට ඒක මැරිච්ච දෙයක්.
සංවේදී අසංවේදී බව අපිට දැනෙනවා. අපි ඔච්චර සංවේදීද අසංවේදීද මට හිතෙනවා. සරිද සමස්ත ධර්මදේශනාව තුළ මේ සංවේදීතාවය එක පැත්තකින් ප්‍රදසාක්තිය එකට යුතුකොදු නිකන් පාරු ගොඩට කෙනෙකොට ප්‍රදසාක්ෂය කියනක ඔයාලන්ට හයමුදු සර සහකාරයක ඇංගිලා තියෙනවා. ඉතින් අපි මේක ප්‍රදසාක්ෂය ආනන්දසේ පුරුකල් ගැතිුත්තේ මොන්සෙක ලැබින්. එතකොට මට හිතුණා සර් විසිනේ මේ සංගීත කියනක අවශ්‍යෝකේ. එහෙම වලට දාගත්තාම මට පහසුයි මේ ගමන යාවි. ඒකම තමයි පාළු. අනිත් දෙකම
මේ සංවේදීතාවය තමයි වැදගත් වෙන්නේ. අනිත් දෙකටම සංවේදීතාවේ උඩ තමා සිහිබුද්ධිය තීරණ ගන්න. සිහිබුද්ධියට තීරණ ගන්න මොකක් හරි ආදක වෙන්න පදනමක් තියෙන්න ඕනේ. ඒ සංවේදීතාවයේ තමයි තියෙන පදනම. ඒක කිසියම් දෙයක් කරනකොට කියනකොට මූලික වශයෙන්ම ඒයින් අනිත් අයට හානියක් වෙයිද කියන සංවේදීතාවයේ උඩ තමයි සිහිබුද්ධිය ඒ කර කියන්නේ හෝ කරන්නේ හෝ නොකියන්නේ හෝ නොකරන්නේ. ඒ සංවේදීතාවේ උඩ ඒ එතකොට මේ ඊළඟට තමන් පිළිබඳ සංවේදීතාවයට එනකොට කියන කරන දේට අමතරව හිතන දේ ගන්නවා සීබුද්ධිය. මේ දේ හිතුවහම මේ සිටීමෙන් මට හානියක් වෙයිද? ඒ කීමෙන් පිළිමෙන් වෙනම දෙයක්. හැබැයි සිටීමත් දෙතෙන් කියනවා. අනිත්‍යය සම්බන්ධයෙන් ගන්නකොට සිටීමට ලොකු තැනක් නැහැ. කීමයි කිරීමයි තමයි ප්‍රබල විදියටම අනිත්‍යයට හොඳට හෝ නරකට බලපාන්නේ. නමුත් සිටීමට වැඩිය ඍජුවම බලපානේ කියන දේ කරන දෙය. එතකොට බාහිර ගැන සංවේදී වෙනකොට තමන්ගේ වචන හා ක්‍රියා ගැන තමන් ගැන එනකොට සිටීමත් ගන්න. එතන මේ අංශ දෙක පිළිබඳවම සංවේදීතාවයෙන් තමයි සිහි බුද්ධිය ඉගෙන ගන්න. මේක හොඳද නරකද, කළ යුතුද නොකළ යුතුද, හානි කරද යහපත්ද කියන එක සිහි බුද්ධිය ඉගෙන ගන්න එපයි. සිහි බුද්ධිය ඉගෙන ගන්න. සිහි බුද්ධිය සත්වත් මේ සර්වතෝභද්‍ර නෑ. මේකක්වත් සර්වතෝභද්‍ර නෑ. අපි භාවනා කරනවා කියලා කියන්නේ මේ වර්ධනය කිරීමනේ. දැනුණු කර ගැනීම. එතකොට සිහි බුද්ධිය ඉගෙන ගන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි සතිපට්ඨානේ ඒ වචනෙම තියෙනවානේ සික්කති කියලා මේක ඉගෙන ගන්නවා ඉගෙන ගන්න කියන එක. ඉතල කවුද ඉගෙන ගන්නේ? සිහි බුද්ධිය තමයි ඉගෙන ගන්න. එයා ටික ටික ඉගෙන ගන්නවා. හුස්මින් හුස්මට ඉගෙන ගන්නවා. ඇවිදින පියවරෙන් පියවරට ඉගෙන ගන්නවා. කන පිඳෙන් පිඳට ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගන්න කියන එකයි සතිපට්ඨාන කියලා කියන්නේ. ඒ හොඳට කියවුවොත් සතිපට්ඨාන දේශනාවේ තියෙන්නෙම හුස්මෙන් හුස්මට ඉගෙන ගන්න. ඇවිදින පියවරෙන් පියවරට ඉගෙන ගන්න. ඉරියව්වෙන් ඉරියව්වට ඉගෙන ගන්න. මේ අතත් දිගාරින හැකුලම ඉතින් ඉගෙන ගන්න. ඉඳීම් වලින් ඉගෙන ගන්න. සිතිවිලි වලින් ඉගෙන ගන්න කියන්නේ. ඉගෙන ගන්න. මේ දෙන්න එකතු කරන පාළම තමයි සංවේදීතාව ටික. දැන් සංස්කෘතිය කියන එක මේ හැදෙන දෙයක් නේ. ඒක හැදුලා ඉවර වෙච්ච දෙයක් නෙවෙයි. සංස්කෘතිය හැම වෙලෙම හැදෙන එකක්. හැදියද ඒක මේක සංස්කෘති කියන්නේ සංකත කියන එකනේ සංස්කෘතිය කියන්නේ. ඒතර හැම වෙලෙම සංකත වෙවි යනවා. ඒක සංස්කරණය වෙවි යන දෙයක්. හැදුලා ඉවර වෙච්ච සංස්කෘතියක් නෑ. ඒ වගේම මේ සભ્યත්වයත් ඒ වගේ. භාෂාවත් ඒ වගේ ආගමත් ඒ වගේ කිසිම ආගමක් ඇදිලා ඉවර නෑ. හැමදාම ආගම හැදෙනවා. හැදෙනවා කියන එකෙන් කියවෙන්නේ නෑ හොඳ වෙනවා කියන එක. වෙනස් වෙනවා. තියෙන දේ නැති වෙනවා. අලුත් දේවල් එකඟ වෙනවා. එකතු වෙනවා. දැන් එතකොට මේවා සංස්කාර. සංස්කාරයක් සංස්කෘතියක් සංස්කාරයක් සම්ප්‍රදායක් සංස්කාරයක් විසංකාර නෙමෙයි අසංකත නෙමෙයි හෘද සාක්ෂිය ගත්තාම මේ හෘද සාක්ෂිය මේවට යටත් වෙච්ච හෘද සාක්ෂියක් තමයි තියෙන්නේ සාමාන්‍ය හෘද සාක්ෂිය මේවට යටත් වෙලා බලපෑමට යටත් වෙලා බලපෑම විසින් හැටගන්වල වර්ණ ගන්න හෘද සාක්ෂියක් තියෙන්නේ ඒ නිසා හෘද සාක්ෂිය පිරිසිදුයි කියන්න බෑ සාමාන්‍ය හෘද සාක්ෂියක්. ඒක පිරිසිදු කරගන්න පුළුවන්. පිරිසිදු කරගන්න ඕනේ. ඒ බාහිරින් එන බලපෑම් වලට හෘද සාක්ෂිය යට වෙලා ඇතුලෙන් එනීමටත් යට වෙලා. ඒ නිසා කෙනෙක් කියන්න පුළුවන් මන් මේවනම් කරන්නෙම නෑ කියලා. එහෙම ප්‍රතිපත්ති කියන ඒවා තියෙනවා. හැබැයි ලොකු බඩගින්නක් ආවම ජීවිත තර්ජනයක් කාමේ කරන්නේ නැහැ කියන දේවල් එයාටින් කෙරෙන්න පුළුවන්. ඒ අභ්‍යන්තර ආත්මීය බලපෑමට යටත් වුණු හෘද සාක්ෂිය ප්‍රතිපත්ති තියෙනවා. ඒ වගේම බාහිර පරිසරයටත් ඇත්තෙච්ච. හැබැයි එතනින් අපි අපේ හෘද සාක්ෂිය නිදහස් කරගන්න ඕන. නිදහස් වුණු හෘද සාක්ෂිය තමයි මේ ස්වභාවික හෘද සාක්ෂිය කියන්නේ.
එතකොට මේ කර්ක සාක්ෂියක්
විශ්වයේ තියෙන පොදු ධර්මතාවයක් කියන එක තමයි. ඒකම ප්‍රද සාක්ෂිය ගන්නකොට පොදු ධර්මතාවයක් සිදුවන නාම කෙසේද කියන මොහොතේදී අපි හඳුනා ගන්නවා. උද්දේන කියන සත්‍යය.
Nou, ik herte zaak zie je, nekoete puluani, handuna gene, wardene karagane. Het is ook te, herte zaak zie je, nek een dharmatavia. Kan ik hem de mogen, ik had dharmatavia ni. Dharmatavia, no one kies je wap, nee. Herte zaak zie je, dharmatavia. Herte zaak zie je, me, apirisidoi, සංස්කරණය වෙලා තියෙන්නේ හැඩ ගැන්විලා ආට ගැන්විලා තියෙන්නේ කියන එක ධර්මතාවයක්. ඒ නිසාම මේ හෘද සාක්ෂිය ඒ සියලුම හැඩවලින් සහ වර්ණවලින් නිදහස් කරගන්න පුළුවන් කියන්න ඒකත් පුළුවන්. පුළුවන් කියන්නේ ඒකත් ධර්මතාවක්. ඒ එහෙම ධර්මතාවයක් තියෙන නිසයි පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිදහස් කර ගැනීම තමයි අපි කරන්නේ. එහෙම නිදහස් කරගෙන ගියාම නිදහස් වූ හෘද සාක්ෂියක් ඇති වෙනවා. එතකොට යා නීතියෙන් කිව්වත් මේවා අනුකලොත් දඬුවමක් ලැබෙනවා කියලා හෘද සාක්ෂියට එකඟ නැත්තම් ඒ දඬුවමට යා යටත් වෙනවා. හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්නේ නැහැ. ආගම මොනවා කිව්වත් සංස්කෘතිය මොනවා කිව්වත් ඒ පිරිසිදු හෘද සාක්ෂියක් තියෙන කෙනෙක් හෘද සාක්ෂියට විරුද්ධ නම් කරන්නේ නැහැ. හැබැයි ඊට මෙහා කරන්න පුළුවන්. ඊට මෙහා අර වටේ යටත් වෙච්ච අර්ථසයි. එතකොට ඒ සුපිරිතුරු ඒ සුද්ධ වූ ස්වභාවය එක ධර්මතාවක්. එහෙම ධර්මතාවයකුත් තියෙනවා තියෙන්න ඕනේනේ. ඒතර ඒ ස්වභාවයේ ඉතින් ඒ ස්වභාවයට පත් වුණ ඕනේ කෙනෙක්ගේ පොදු ස්වභාවය තමයි අත්දකින්න. ඒක තේක මගේ ස්වභාවය ආරයනි ස්වභාවය කියන්නේ බැරුව ඇති.
දෙවන සරණයි
ආචාර්ය අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට මතක සංස්කෘතිය හැමදේම සිහිය තිබ්බහමනේ මතක් වෙන්නේ. ඒ භාවනාව ඒ තමයි ඉතිහාස කාලින කරන්නේ කිව්වේ ඒ දේ නේද? ඒ කියන්නේ අපි දිහා බලාගෙන දැන් රාහුල වාද සූත්‍රය වගේ මටත් අනුන්ටත් වරදක් මා කියන කරන සිතන දෙයින් වෙනවද කියලා සිහිබුද්ධි පිළිගන ගැනීමේදී කොහොමත් හෘද සාක්ෂිය පිට වෙලා සුපිරිසිදු වෙනවා නේද?
ඔව්. මේ අභ්‍යාස වලින් මේ ප්‍රත්‍යවේක්ෂාවෙන් කෙරෙන මේ බොහෝ ප්‍රයෝජන තියෙනවනේ. මේ ප්‍රයෝජන දෙක තුනක් එකක් දෙකක් තමයි එකක් තමයි ඔබතුමී කිව්ව ඒ කාරණේ මේ ඒ සංවේදීතාවය ඇති වෙනවා. ඒක තමයි පළවෙනිම කාරණේ. අපිට දැන් සමහර වෙලාවට අපේ හදිසිය නිසා ඒ වගේම අසීය නිසා ඔහි කරනවා. ඔහි කියනවා, ඔහි හිතනවා. මොනවා කිව්වද, මොනවා හිතුවද, මොනවා කරාද අපි ඒ වෙලාවේ දන්නේ නැහැ. සහ එහි ප්‍රතිඵල අපි දන්නේ නැහානිය. හැබැයි මේ ඊට පස්සේ මතකත් නැහැ. කරේ මොනවද මතකත් නැහැ. ඉතින් ආපහු බැලුවොත් ප්‍රත්‍යක්ෂා කළොත් ආවර්ජනය කළොත් ඔන්න අපි කරපු කියපු හිතපු දේවල් මතක් කරගන්න පුළුවන්. දැන් වැඩි කාලයක් යන්නේ නැතුව ආවර්ජනයක් කළොත් ඒ වගේම ඒ කරපු කියපු හිතපු දේ පමණක් නොවෙයි, එයින් වුණේ මොකද්ද කියන එක, ඒ ප්‍රතිඵල මට මොකද්ද වුණේ, අනිත්‍යයට මොකද්ද වුණේ කියන කාරණය අපේ දැනගන්න පුළුවන්. එතකොට එතන මතකයේ වගේම සංවේදීතාවයක් එනවා. ඊළඟට මේ හෘද සාක්ෂිය කතා කරනවා. කතා නොකරන්නේ නැහැ. කියනවා මේක කරන්න මේක කරන්න එපා එහෙම කියනවා. කිව්වට අපේ තියෙන හදිස්සිය නිසායි අපේ තියෙන ඒ අභ්‍යන්තරයේට තියෙන විහිරි බවයි නිසා අපිට මේවා ඇහෙන්නේ නැහැ. ඒ හෘද සාක්ෂියේ හඬ අපිට ඇහෙන්නේ නැහැ. ඒක මේ කෑ ගහලා කියන එකක් නෙමෙයි. ඉතින් අපි අපේ මේ මට්ටමට අපි සුසර වෙලා නැහැ. දියුණු වෙලා නැහැ, දියුණුවක් වෙලා නැහැ. නැති නිසා මේ සහ අපිට හදිස්සිය නිසා අපි පුරුද්දකයි අනිත්‍යගේ බලපෑම් වලටයි ප්‍රියා කරගෙන යනවා. හැබැයි ආපහු බලනකොට බොහොම හෙමීට සියුම්ම බැලුවොත් මෙතන හෘද සාක්ෂිය මට මෙහෙම කිව්වා කියන එක අල්ලගන්න පුළුවන්. ඒක මට හයිවලේ හරියට තේරුන්නේ නැහැ, ඇහුන්නේ නැහැ. හැබැයි මට මෙහෙම කිව්වා මේක කරන්න එපා කියලා, මේක කියන්න එපා කියලා කිව්වා කියන එක ආපහු බලනකොට මතක් කරගන්න පුළුවන්. එතකොට ඔන්න එහෙම තමයි හෘද සාක්ෂියේ හඬ අපි අඳුනගන්න පටන් ගන්න. ඒ වොයිස් එක අපි අඳුනගන්නේ රෙකග්නයිස් කරන්නේ මේ විදියට පුරුදු වෙන. ඉතින් එහෙම ආපහු බලන බලන හැම්පාරම මේ හඬ එකම හඬක් කියන එක තේරෙනවා. මේ මෙයාගේ හඬ. ඒ හඬට අපි උරු වුණාම ඊළඟට වර්තමානයේ කතා කරනකොට අඳුනගන්න පුළුවන්. මේ හරිය තමයි කතා කරන්නේ. ඒ නිසා ඒ කාරණේ ඔබතුමිය කරපු කාරණේ හරිය වටිනවා.
ආචාර්යතුමනි, යම් කෙනෙක් සංවේදීතාව ක්‍රමාංකනය කළ විට
වෙනවද යමක් කියන්න අහන්න?
අවසරයි සර්.
අත්දැකලම ක්‍රමා බලන්න ඕනේ. කියන්නේ වචනෙත් නගන්න බැරි තරම් මේක හරිම වටිනවා. වචනෙත් බෑ ඒක. ඉතින් කරලා ගන්න. තාමත්ම දේශනයක් එනවා.
යමක වටිනාකම කියන්න බෑ කිව්වම ඒක තෝණි පැත්තකට ගන්න පුළුවන්.
ගමන
ඒක හරි වැදගත් කාරණයක් මේ බිය නිසා නොවේයි මේ කෙනෙක් නිවැරදිව ජීවත් වෙන්නේ ඒ හෘද සාක්ෂියට එකඟ නිසා. ඒතර බියක් නෑ එතන. දැන් බොහෝ විට සාමාන්‍ය අර විඥාන මට්ටම් අතර ගත්තාම ලොකු බයකින් තමයි එයා ඉන්නේ. ඒ කියන්නේ අපි උනස් ඒ විඥාන මට්ටම් හතරේ ඉන්නතුරු ලොකු බියකින් ඉන්නේ.